කුමාර් වෙල්ගම මන්ත්‍රීතුමා
කරු නියෝජි කතානායකතුමනි මම පටන් ගන්න දැන් මං හිතනවා තියාජ්‍යවදන මහත්මයාගේ කාලේ ඉඳන් ඒ විවස්ථාව ගැන ඉඳන් මම පටන් ගැනීමට සුදුසුයි කියන එක මොකද මම දේශපාලන පීසීයේ කරු ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියගේ වකවානුවේදී එතුමියට පින් සිද්ධ වෙන්න තමයි මම දේශපාලනට ඇවිල්ලා මන්ත්‍රීවරයෙක් වුණේ. ඉතින් අපි දේශපාලනයේ තරුණ වියේදී අපි මුලින්ම දැක්ක දෙයක් තමයි අර නල සලහ පෙරුම කරු ඇමතුමා කිව්වා වගේ අපේ නායිකාවගේ ප්‍රජායිති අහුසි කිරීම. මේක ඇත්තටම අපි හදවතට දැනිච්ච දෙයක්. මම දන්නවා 1982 හෙක්ට කොබ්බෑකඩුව මහත්මයා ඡන්දෙ ඉල්ලන වෙලාවේ එතුමිය වේදිකාවට නැගලා එතුමිට කතා කරන්න බෑ. අද අපි මුඛවඩම් දාලා ඉන්නවා වගේ එතුමිය මුඛවඩමක් දාලා තමයි පැලවත්ත කියන ගමේ එදා මහජන රැලියට එතුමිය සම්බන්ධ වුණේ. කතා කරන්න බෑ. ඉතින් මේ වගේ මහා අසීචාලාචාර සේදස මේ ඉදිරියේදී මේ මහින්ද අපේ නායකවර එදා ඒ විවස්ථාව ජයදේවදන මහත්තයාගේ විවස්ථාව ඒක එතුමා කටයුතු කරා. ඉතින් මම අපි කියන්න ඕනේ අපි හැම කෙනෙක්ම මට මතකයි 1900 ඒත් 80 ගණන්වල 86 වස් 87 වගේ 13 වෙනි සංශෝධනයේ අස්සම් කරන්න ඉස්සෙල්ලා එදා විශාල උද්ඝෝෂණයක් එදා පිටකොටුවේ බෝගහ ළඟ තිබ්බා වමේ සියලුම පක්ෂ එක්කහු වෙලා ඒක කරේ 13 වෙනි සංශෝධනය පළාත් සභා ගේන එකට ඒ පළාත් සභා ගේන එකට විරුද්ධව තමයි එදා අපි ඒ අපේ උද්ඝෝෂණය කරේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අනුර බණ්ඩාරනායක මහත්මයා ඔක්කොම උද්ඝෝෂණය කරනකොට බෝගහ ළඟ විශාල කඳුළු ගෑස් ගහලා බැටින් පාරවල් වලින් එල්ල කරා. ඉතින් ඒ අවස්ථාවේදී ඔක්කොම දිව්වා. නමුත් ඉතුරු වුණේ එක්කෙනයි. මේ මහින්ද විජේසේකර මහත්තයා පුතා මෙතන ඉන්නවා. මෙතන අපේ සභාවේ ඉන්නවා. මහින්ද විජේසේකර මහත්තයාගේ තව එක හාමුදුරුවමක් විතරයි බෝගහලන් ඉතුරු වුණේ. අනිත් ඔක්කොම ඇනලා දිව්වා. ඉතින් මේ වගේ ක්‍රූර මේ විවස්ථාවක් එක්ක තමයි අපි එදා ජීවත් වුණේ. ඉතින් දැන් මම දන්නවා අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයාත් මේකට විරුද්ධ වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාත් මේකට සම්බන්ධ වුණා මේ උද්ඝෝෂණයට. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා මින් ඉස්සෙල්ලා ජනාධිපතිවරයෙක් එපා කියන තැන අපි සියලු දෙනාම හිටියා. මට මතකයි ජනාධිපති ඔව් අපිට මතකයි මට මතකයි මාත් සහභාගී වෙලා තියෙනවා ජනාධිපතිවරයෙක් එපා කියන තේමාව තමයි අපි හැමදාම ගිනිච්චේ. මං හිතන්නේ එතකොට අපේ දල සලා පෙරුම් මහත්මයා අනුර බණ්ඩාරනායක මහත්මයාගේ කාව වැඩ කරේ ඒ කාලේ අපි ජනාධිපති මැතිවරණය එපා කියලා තමයි කතා කරේ. අපේ එක දිගටම අපේ ස්ලෝගන් එක උනේ මේ මෑතක් වෙනකම්ම ජනාධිපතිවරයෙක් එපා. අපි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය බලයට එනකොට මොකද්ද කිව්වේ? මම ආපු ගමන් මේ විවස්ථාව අහුසි කරනවා. අපි ජනාධිපති ක්‍රමය මේ රටින් තුරන් කරනවා කියන එක තමයි කිව්වේ. නමුත් එහෙම කිව්වට කරේ නැහැ. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයාත් ඕකම කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයාත් කිව්වා ආපු ගමන් මම පළමුවෙන්ම කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියන එක. නමුත් කිසි කෙනෙක් එදා ඒක එදා අවුරුදු 2005 කිව්වා 2010 කිව්වා. ඉතින් අපි බලාගෙන හිටියා අපේ නායිකාවටගෙන් පලිගත්ත මේ විවස්ථාව දැන් මේක දැන් අහෝසි කරනවායි කියන එක. අපි චන්ද්‍රිකා නෝනගෙන් බලාගෙනත් හිටියා. ඈ ඉතින් අපි මහින්ද මහත්තයාගෙනුත් බලාගෙන හිටියා මේක වෙයි කියලා. මොකද එන්න ඉස්සෙල්ලා මහින්ද මහත්තයාත් කිව්වා චන්ද්‍රිකා නෝනත් කිව්වා බය වෙන්න එපා මේ මේක කරනවා කියලා. නමුත් ආවට පස්සේ කරේ නැහැ. ඉතින් මට මතකයි අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ ආණ්ඩුව හදපු වෙලාවේ ජනාධිපති මැතිවරණය ඇවිල්ලා එතුමාට ජනාධිපති අපේ පක්ෂය බාර දුන්නේ වෙන කොහෙවත් ඉඳගෙන නෙවෙයි. එතුමා දිවුරින් දීලා ඊට පහුවෙන්ද චමල් රාජපක්ෂ මහත්තයාගේ නිල නිවසේ මාත් එක්ක සහභාගී වුණා. ඒ නිල කතානායක නිල නිවසට ඔක්කොම එන්න කිව්වා. එතකොට අපේ අලුත් ජනාධිපතිතුමාත් ඇවිල්ලා මහින්ද මහත්තයත් එක්ක ගිහිල්ලා කතා කරා කාමරේක. කාමරේක කතා කරලා එළියට ඇවිල්ලා මොකද්ද කිව්වේ? මේ තමයි දැන් ඕගලන්ගේ අලුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපතිවරයා. මේක තමයි කිව්වේ. සභාපතිවරයා කියලා ඔක්කොරම කිව්වා. මෙතුමත් එක්ක විශාල මේ කාලයක් කතා කරලා තමයි ආවේ. අපි ඔක්කොරම කිව්වා. ඊට පහුවෙන්දා මේ අපි කැඳෙව්වා මධ්‍යම කාර්ක සභාව. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මෙතන නැහැ. නමුත් එතුමාගේ ලේකම්තුමා ඉන්නවා. එදා කතා කරා මධ්‍යම කාර්ක සභාව රැස්වීම. හරි, හිටපු ලේකම්තුමා ඉන්නවා. මධ්‍යම කාර්ක සභාව කැඳවලා එතකොට එතුමාට එතුමාගේ මේ සාමාජිකත්වයේ අහෝසි කරලා තිබ්බේ. සස්පෙන්ඩ් කරලා තිබ්බේ. ඊට පස්සේ මේ අපේ අනුරපී දක්ෂණ මහත්තයා යාප මහත්මයයි, ඒ වගේම සුසිල් ප්‍රේමජාත් මහත්මයයි නැවතත් අපේ කැමැත්ත අනුව එතුමාට නැවතත් සාමාජිකත්වය ලබා දීලා හරි ඊට පස්සේ තමයි එතුමා කාමරේට ආවේ. එතුමා ඇවිල්ලා කිව්වේ මොකද්ද? එතුමා ඇවිල්ලා කිව්වේ මම දැන් ජනාධිපති, මම දැන් ඔබතුමන්ලගේ නායකයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා හැටියට මාත් එක්ක අහුවෙන්න, මම එතකොට පක්ෂයේ උපසභාපති, මාත් එක්ක අහුවෙන්න ඇවිල්ලා මම ඕගලන්ට සලකන්නම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙන්නම් කියලා. මං විතරයි නැගිට්ටේ. මම නැගිටලා එතුමාට කිව්වා, සර් සර් එක්ක මම එන්නේ නැහැ, වෙන කවුරු ආවත් මම එන්නේ නැහැ කියලා. එළියට බැස්ස පළවෙනි මිනිහා මම. එළියට බැලලා මං ගියේ කෙලින්ම මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බෙන්නේ. ඊළඟ මම මහින්ද රාජපක්ෂ මහත්තයාට කිව්වා, එතුමා මාව බදාගෙන මට උම්මහයිකුත් දුන්නේ නැහැ, ඒ කාලේ කොරෝනා තිබුණ නැහැ. හරි, දීලා කිව්වා, කුමාර් ඔබතුමා විතරයි ශ්‍රී ලංකාවේ මාත් එක්ක ඉන්නේ කියලා. මං කිව්වා, සර් අපි ඔබතුමා වෙනුවෙන් ඕන දෙයකට එන්නම්. හැබැයි මේ පවුල නම් ආයි ගාව ගන්න එපා. දේශපාලනයේ ගාව ගන්න එපා. අපිට කෙල වුණෙත් මේක හින්දා තමයි කියන එක මං එදා කිව්වා. ඉතින් ඒ පස්සේ තමයි මම දන්නේ මෙතන ඉන්න හුඟක් මන්ත්‍රීවරු ඒ කාලේ ඇමතිකම් ගත්තා. මේක ඇමතිකම් ගත්ත අය තමයි ගොඩක් ඉන්නේ මෙතන. ඇමතිකම් නොගත්ත අය ඉන්නවා. දලස් මහත්තයා දලස් ඇමතිතුමා ගත්තේ නැහැ. මට වතක් කරන්න ඕනේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා. මොකද ප්‍රසන්න රණතුංග මහ ඇමතිතුමා එතුමාගේ නිවසේ තමයි, නිල නිවසේ තමයි අපේ සාකච්ඡා සියල්ලක්ම තිබ්බේ මහින්ද මහත්තයත් එක්ක. මහින්ද මහත්තයත් එක්ක තිබ්බ හැම සාකච්ඡාවක්ම තිබ්බේ ප්‍රසන්න රණතුංග මහත්තයා ඒ කාලේ මහ ඇමති එතුමාගේ නිවසේ. එතකොට මට මතකයි මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ගොඩක් වෙහසුණා. මම ඇත්ත කතා කරන්න ඕනේ. මේ වගේ හුඟක් හිටියා පරණ අය. නමුත් වැඩි හරියක් මේ අපේ සෞඛ්‍ය ඇමතිතුමියත් ගියා. රාජ්‍ය ඇමතිකමක් කරගෙන ගියා. හරි, සෞඛ්‍ය ඇමතිතුමිය ගියා. අපේ චන්ද්‍රසේන ඇමතිතුමා මේ ඔක්කොම ගියා. ගිහිල්ලා ඊට පස්සේ මහින්ද සුලඟ කියන එක ගෙනාවේ මේ රටට. මේ මහින්ද මහත්තයාව ගේන්න විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ විමල් වීරවංශ මහත්මයා, අපේ දිනේෂ් ගුණවර්ධන, ඒ වගේම අපේ උදේගමම්පිල මහත්තයා, ඒ වගේම අපේ වාසුදේව නානක්කාර මහත්තයලා. මහින්ද සුලඟ ගෙනාවම ඒ කරන වේදිකාවට නගින්න කෙනෙක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයව දැම්ම නියෝගයක්. මොකද නියෝගේ? ගියොත් මන්ත්‍රීගම අහෝසි කරනවා, සමාජිකත්වයේ අහෝසි කරනවා. නමුත් බය නැතුව නැග්ග කීප දෙනෙක් ඉන්නවා. මං කියන්න ඕනේ අපේ ටීබී ඒක නායක ඇමතිතුමා, මම, ඒ වගේම තවත් සාලින දිසානායක හිටපු අපේ ඇමතිතුමා ගිල මේකට නැග්ගා. නෑ, එයා නැග්ගේ නුනුවරදී. එතකොට කවුරුත් නැග්ගේ නැහැ. ප්‍රසන්න රණතුංග මහත්තයා පල්ලෙයා හිටියා. ඉතින් මෙහෙම තමයි මේ එදා රට ගෙනිච්ච මේ විදිහට. ඉතින් අපි මහින්ද මහත්තයාත් එක්ක දේ කරාම එතුමා බොහොම හොඳ කෙනෙක්, හොඳ මහත්මේ. අපි අදත් කියනවා මහින්ද මහත්තයා මිත්‍රයෙක් හැටියට, ඥාතියෙක් හැටියට බොහොම හොඳ කෙනෙක්. නමුත් මම තමුන්නාන්සර් කියන්න ඕනේ, අපි එදා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජයජවදන මහත්තයාගේ විරුද්ධව හිටියේ විශේෂයෙන්ම අපේ නායිකාවට කරපු වැරද්ද නිසා. දැන් මම තමුන්නාන්සර් කියන්න ඕනේ, දැන් අපි දල්සලහප්පේරුම් මහත්තයාත් ඕක කිව්වා. දැන් එතකොට දැන් ගෙනල්ලා තියෙන ව්‍යවස්ථාව මොකද්ද? දැන් කවුද මේ ව්‍යවස්ථාව ගෙනල්ලා තියෙන්නේ? මොකද්ද මේ ව්‍යවස්ථාවෙත් ඒ බලතලම තමයි තියෙන්නේ. ඒකයි මේකේ ප්‍රශ්නේ. වෙන මොකක්වත් නෙමෙයි, ඒ බලතලමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් 19 වෙනි ව්‍යවස්ථාව ගේනකොට ඒකත් තමුන්නාස දැනගන්න ඕනේ. 19 විවස්ථාව ගේනකොට ඒක අනුමත කරන්න අපි අකමැති වුණා. අපේ ගෲප් මීටින් එකේදී එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නිවසේදී අපි අකමැති වුණා මේක මේක රත් උස්සන්න. නමුත් එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තිබ්බ බය නිසා, එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට බයයි, මොකද එතුමා විධායක ජනාධිපති. ඒ නිසා අපිට තීන්දුවක් ගන්න වුණා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඡන්දය දෙන්න ඕනේ කියන එක. මෙතනදී මේ මෛත්‍රීපාල
ඔබතුමාට තවත් විනාඩි 2යි.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මෙතන ඒ 19 වෙනි සංශෝධනයේදී ඡන්දය ගන්නකම හිටියේ විපක්ෂය අපිත් එක්ක. ඡන්දය ගන්නකම අපිත් එක්ක කැරකි කැරකි හිටියා. අද ඉඳලා තමයි ඡන්දය ගත්තේ. ඉතින් ඒක නිසා මම තමුන්නාන්සර කියනවා මේක ඊටාම භයානක විවස්ථාවක්. මේක ඇත්තටම ඇයි මේ සංශෝධනය ගේන්නේ? විශ්ව සංශෝධනයයි ගේන්නේ. මං කියන්නේ විශ්ව සංශෝධනය අමතක කළා දාලා මං කියන්නේ ඇයි අලුත් ආණ්ඩු ක්‍රම විවස්ථාවක් ගේන්න බැරි? දැන් මේ රජය අදහෙට පෙල්ලෙන්නේ නැහනේ. මේ රජය අදහෙට පෙල්ලෙන්නේ නැහනේ. මේ රජයට තව කල් තියෙනවා. තාම ජනාධිපතිවරයාට ගිහිලා තියෙන්නේ නොවැම්බර් මාසේ වෙනකොට අවුරුද්දයි. ඇයි අපිට බැරි අලුත් ආණ්ඩු ක්‍රම විවස්ථාවක් ගෙනල්ලා හරිදේ කරන්න? මේ පැලැස්තර දාලා දැන් කිව්වා 20ක්. ඔව්.
මගේ නම
ආයෙනම් මට සමාවෙන්න. මං මට ඉතින් එහෙම නිසා මං තමුන්නාන්සර කියන තමයි කාලිවරයිනේ. ඊට පස්සේ ඔබතුමා කතා කරනකොට කියන්නේ. මම කියන්නේ හරි ඒක දැන් ඒක මං හරි ගැස්සුවනේ. දැන් හරිනේ. ඒක සමාවෙන්න එක වැරද්දක් උනේ ඒක හරි. දැන් මට කතා කරන්න ඉඩ දෙන්න. හරි ඉතින් මම කියන්නේ අයි අපි මේ අලුත් විවස්ථාවක් ගේන්නේ නැත්තේ? ඇයි අපි අලුත් විවස්ථාවක් ගේන්නේ නැති? අපිට අලුත් විවස්ථාවක් ගේන්න ඕනේ.
කැන්සල් නමත්.
හරි. අපිට අලුත් විවස්ථාවක් ගේන්න ඕනේ. මොකද මම ඒ කාලේ
ඉන්න දැක් ගරු වෙල්ගම ඇමතුමා මන්තුතුමා වෙල්ගම මන්තුතුමා වැරදි වචනයක් පාවිච්චි කරා. නෑ එහෙම නෑ. උත්තරයක් දෙන්න බෑ මම. වැරදි මතයක් කරනවා රටට. මම ගියේ කාපස්සුවත් මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවත් එක්ක හිටියේ. ඔතුමා කිව්වා මං ගියයි කියලා. මං ගියේ නෑ.
කාලේ වැඩි මූණ දැක්කේ නෑ ඒකයි.
ඔබතුමා
මූණ දැකපු ඒවා තමයි මම මේ කිව්වේ. මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ප්‍රසන්න රණතුංග
මහත්තයා
ඒ වගේම මේ දලසලප්පතුමා
කාලේ අවසන්
අපි දැක්කා.
කාලේ අවසන්.
නමුත් ළඟදී රෝහිත අබේගුණවත් මහත්තයාගේ මූණ දැක්කෙත් නෑ. අපි අත්ත කතා කරන්න ඕනේ. හරි. ඉතින් මම කියන්නේ මම ඒක නිසා රමුණාන්සර කියනවා මේ 19 හරි මේ තියෙන 18 මට එක දෙයක් කියන්න ඉඩ දෙන්න. මේ ළඟදී දිව්ගුණසේකර මහත්තයා ආව පැතිකඩ
වැඩසටහනට
ඇවිල්ලා කිව්වා මම ජනතාවගෙන් සමාව ඉල්ලුවා මම 18ට ඡන්දෙ දීලා කියලා. ඇයි ඒ 18ට ඡන්දෙ දුන්නේ? කියන්නේ ආණ්ඩු ක්‍රම විවස්ථාව අනුව තව අවුරුදු ඕන කාලයක් ජනාධිපතිවරයෙකුට තරඟ කරන්න පුළුවන්. දැන් තියෙන දෙක දෙපාරයිනේ. ඒකේ අනුව පුළුවන් ඕන තරඟ කරන්න. ඒකට එතුමා සමාව ඉල්ල ගත්තා. එතුමා සමාව ඉල්ල ගත්තා. ඒ වගේ මේකට අත ඉස්සුවොත් මේ ඉන්න සියලු දෙනාටම මම කියන්නේ වැඩිහිටි දේශපාලකණයක් හැටියට මම තමුන්නාසලගේ පැත්තේ හිටපු කෙනෙක් හැටියට තමුන්නාසලව අද උතන්ට ගේන්න මාන්සි වෙච්ච කෙනෙක් හැටියට ප්‍රධාන කෙනෙක් හැටියට මම කියන්නේ තමුන්නාසලට කවදා හරි අර දිව්ගුණසේකර මහත්තයාට වගේ කියන්න වෙයි. අනේ තමුන්නාසල රටට කියන්න වෙයි අපිට සමාවෙන්න අපි කරේ වැරදි දෙයක්
කියලා. ඔබට මාගේ ස්තුතිය. ගරු රමේෂ් පත්තිරණ අමාත්‍යතුමා
ගරු
ඕඩර් ප්ලීස් ගරු කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමිය මෝරසනේ
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඔබතුමිය මූලාසන සිටින වෙලාවේ ඉතාම වැදගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 20 වෙනි සංශෝධන එකතු කරන මොහොතේ මේ සභාව මත වචන කිහිපයක් ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබඳව ඉතාම සතුටටපත් වෙනවා. මේ රටේ 169ක් ජනතාවගේ ජනතා මතයට ගරු කරමින්, ඒ වගේම පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් ආසන 150ක ජයග්‍රහණයට දායක වෙච්ච ජනතාවගේ ජනතා මතයට ගරු කරමින් මේ රටේ පාලන බලය ශක්තිමත් ඉදිරියට ගෙන යාම පිණිස මේ රට වඩාත් වැඩදායි ආර්ථික සමාජ ඉදිරි ගමනක් පිණිස අපේ ආණ්ඩුව ඉදිරිපත් කරන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 20 වෙනි සංශෝධනය මෙරටේ ජනතාවට ලබා දුන්නු පොරොන්දුවක් ඉෂ්ට කිරීමක් හැටියට අපි ප්‍රථමයෙන්ම මේ ගෞරව සභාවට ප්‍රකාශ කරනවා. එෙහිදී අද උදෑසන සිට මේ සභාව අමතා කතා කර ගෞරව මැති ඇමතුමන්ලගේ කතාවට සවන් දීමනුත් ඒවගේම ලෝකය පිළිබඳව විවිධ උදාහරණ පිළිබඳව සැලකීමෙනුත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගලින් නෙළූ පිළිමයක් බඳුව ස්ථාවරව තිබිය යුතුකක් නොවිය යුතු බව ඒවගේම මේ වැඳුම් පිදුම් කළ යුතු ලියකියවිල්ලක් නොවන බව ඒ කාලානුරූපීව රටට ජනතාවට ගැළපෙන ආකාරයෙන් වෙනස් විය යුතු ලියවිල්ලක් බව අපි සෑම කෙනෙකුට බොහොම පැහැදිලිව පෙරෙන්න තිබෙනවා ඒ නිසා තමයි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතා කරනවා වගේම මේ රටේ නව ව්‍යවස්ථාවක් පිළිබඳව කතිකාවත නැවත මතුවලා තිබෙන්නේ මමිත්‍ර අපි ගෞරව කරන ගරු ඩලස් සලහපරු මැමැතුමා සඳහන් කළ උදාහරණත් සහිතව සමහර රටවල ව්‍යවස්ථාව වෙනස් වෙලා තිබෙන අවස්ථා ගණන සුළුවත් අප අසල්වැසි ඉන්දියානු ජනරජ ව්‍යවස්ථාව පසුගිය වසර 50ක කාලය තුල 103 වතාවක් වෙනස් වෙලා තිබෙන බවත් ඇමරිකානු එක්සත් ජනපදයේ මේ ව්‍යවස්ථාව 33 වතාවක් වෙනස් වෙලා තිබෙන බවත් අපි බොහොම පැහැදිලිව දන්නා කාරණයක් ඒ නිසා අපි විශ්වාස කරනවා වර්තමානයට ගැළපෙන ලෙස අපේ රටේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු විය යුතුයි කියන බොහොම පැහැදිලි විශ්වාසය අපි සෑම කෙනෙකුටම තිබෙනවා ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්කාලීන වශයෙන් 20 වන සංශෝධන රැගෙනින්ට අපේ ආණ්ඩුව කටයුතු කරන්නේ සයිදිරි කාලයේදී ස්ථාවර අලුත් ආණ්ඩුක්‍රමයක් මේ රට හඳුන්වා දීමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමෙන් අදාළ කමිටුපත් කළා අපි ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ ඔව් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මමත් ඇතුළුව මේ සභාව නියෝජනය කරපු සාතිශය බහුතරක් මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාවේදී ඡන්දය දුන්නා හැබැයි ඒයින් ලැබෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිඵල අපි මාතෘභූමි අත්විඳා අපි අත්විඳා සමාජ දේශපාලන අරාජිකත්වය ආර්ථික අපගමනය ආරක්ෂාව පිළිබඳ ඇතිවෙච්ච ප්‍රබල තර්ජන හේතුවෙන් ඒ ආණ්ඩුව බලයට පත් කරන්න මූලික වෙච්ච මේ රටේ ජනතාව ඇතුළු සාතිශය බහුතරක් ජනතාවේ ආණ්ඩුවට විරුද්ධව නැගී සිටියා මේ රටේ අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් මුහුණට මුහුණ නොබලන දේශපාලන විසංවාදයේ නඩතුරුව මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව මේ රටේ ජනාධිපති ධූරයට සාතිශය බහුතරක් ජනවරමින් පත් කරගෙන තිබෙනවා ඒ නිසා ඒ ජනතා වරමිෂ්ඨ කරන්නට අපි ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ රටේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පෙර මේ රටේ පැවති 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇතිවෙච්ච යම් යම් ගැටලු निराකරණය කරගෙන රටට වඩාත් සාධනීය පාලනයක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරනවා. එෙහිදී අපිට මතක් වෙනවා 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මේ රටේ ජනතාවගේ ප්‍රබලම විරෝධය මතුවෙච්ච කාරණයක් උනේ ජනාධිපතිවරයාගේ ධූරය දැරිය හැකි අවස්ථා ගන්න දෙකකට වඩා වැඩිවීම. විශ්වෙන සංශෝධනයක වලක්කොල තිබෙනවා ජනාධිපතිවරයාට දුර කාලය දරන්න පුළුවන් වෙන්නේ අවස්ථා දෙකකදී පමණයි ජනාධිපතිවරයාගේ දුර කාලය වසර 6ක සිට 5 දක්වා අඩු කර 19 වන ව්‍යවස්ථාවෙන් අපි ඒක ආරක්ෂා කරගෙන තිබෙනවා මේ රටේ කතිකාවතක් ඇති වුණා විශ්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරනකොට ජනතාවට තොරතුරු දැනගැනීම අයිති නැති වෙයි කියලා ඒ තොරතුරු දැනගැනීම පනතේ අපි ආරක්ෂා කරලා තිබෙනවා ඒක සක්‍රියව තිබෙනවා මේ රටේ විගණනය පිළිබඳව කතිකාවතක් මතු වුණා අපි විගණන පනත සක්‍රියව ආරක්ෂා කරනවා වගේම විගණන කොමිසම ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කටයුතු කරනවා අපි අධිකරණයේ මතයට හිස නමලා එහි මතයට ගෞරව කරමින් පාර්ලිමේන්තුව වසරකින් විසිරුවා දැමීමට තිබිච්ච හැකියාව 18 වන ව්‍යවස්ථාවේ වසර දෙකහමාර දක්වා දීර්ඝ කරලා තිබෙනවා ඒ වගේම තමයි බොහොම පැහැදිලිවම අධිකරණයේ මතයට ගෞරව කරමින් මැතිවරණ උපමාන පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට ඇති අයිතිය තහවුරු කරලා තිබෙනවා මෙරටේ කතිකාවතක් ඇති වුණා හොඳයි සම්මත ඇමති දූරගාන 30කට සීමා කිරීම පිළිබඳව කාරණයට අපි එකඟ වෙලා තිබෙනවා අපි ජනතා මතයට ගෞරව කරමින් ඇමති දූර සංඛ්‍යාව 30කට සීමා කරන්න කටයුතු කරලා තිබෙනවා ඒ වගේම තමයි බොහොම පැහැදිලිවම හදිසි පනත් පිළිබඳ කාරණේදී රටේ ජාතික ආරක්ෂාව සහ ආපදා පිළිබඳ කාරණේ හැරෙන්නට රටට හදිසි පනත් නොගෙනෙන්නට අපේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා ඒත් එක්කම රටේ බහුජන හිතසුව පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනකින් පමණක් ඇතුළත් කළ හැකි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරන්නට රටේ නීතිය ප්‍රමාද වීම හේතුවෙන් නීතිය නොලැබෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඒ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරන්නට අපේ ආණ්ඩුව තීන්දුව කළා තිබෙනවා මේ සියල්ලම බොහොම පැහැදිලිවම අපි දන්නවා මූලස්නෝට මන්ත්‍රීතුමියනි රටේ ඉදිරි ගමන වෙනුවෙන් දායක වන කරුණු කාරණා බව ඒ නිසා විශ්වවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බිල්ලෙක් මවන්ට උත්සාහ කරපු සමහර කණ්ඩායම් සමහර විරුද්ධ පක්ෂ දේශපාලන ඇතුළු මේ වෙනුවෙන් මතවාද ඉදිරිපත් කළ සෑම කෙනෙකුටම අපි සාධනීය අහුම්කන් දීමක් කළ තිබෙනවා මෙරට ජනතා මතයට ගෞරව කරමින් ඒ ජනතා මතය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන එකතු කරනවා
දෙකක කාලයක්
තියෙනවා සංශෝධන එකතු කරනවා වගේම බොහොම පැහැදිලිවම මුලස්නෝඩ මන්ත්‍රීතුමියනි අපි අතිපූජනීය මහා සංඝරත්න ඉදිරිපත් කළ යෝජනාවට හිස නමලා තිබෙනවා මෙරට උත්තරීතර අධිකරණයට ගෞරව කරමින් කටයුතු කරන්න ලැහැස් වෙලා ඉන්නවා මේ ව්‍යවස්ථා සංශෝධනයේදී විවිරුද්ධ පක්ෂ ගරු මන්ත්‍රීතුමාලා මතු කළ ප්‍රධාන කාරණයක් තමයි ව්‍යවස්ථා දායක සභාව පිළිබඳ කාරණය. ්‍යවස්ථා දායක සභාව මේරට පිහිටුවන්ටත් කලින් යම් යම් රාජ්‍ය ආයතනවල ඉතාම සාධනීය වැඩ කොටසක් කරපු නිලධාරීන් මහත්වරු හිටපු අපි සිහිපත් කරන්න සතුටුයි. මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයට ස්වාධීනත්වයක් තිබුණා. ඒක මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රය වෙනුවෙන් කටයුතු කළපු විශාල පිරිසකගේ ගෞරවයට හේතු වන කාරණයක්. මේ රටේ හොඳ පොලිස් පතිවරු හිටියා ව්‍යවස්ථා දායක සභාවට පෙර. මේ රටේ රාජ්‍ය නිලධාරීන් හිටියා රාජ්‍ය සේවය ඉතාම ඉහළ මට්ටමේ නිෂ්ඨ කරපු. ඒ වගේම තමයි ව්‍යවස්ථා දායක සභාව පත් කිරීමෙන් පසු එය හරහාපත් කරපු රාජ්‍ය නිලධාරීන් කටයුතු කළපු ආකාරය පිළිබඳව මේ රටේ ජනතාවට මහජන නියෝජන පැහැදීමක් නැති බවත් අපි සඳහන් කරන්නට සතුටුයි. ඒ ව්‍යවස්ථා දායක සභාව හරහාපත් කර පොලිස් පතිවරයාගේ ක්‍රියාකලාපය මැතිවරණ කොමිසමට පත් කළ සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ව්‍යවස්ථා දායක සභාවේ හිටපු සමහර අයගේ ක්‍රියාකලාපයන් දේශපාලනීකරණය වෙලා තිබිච්ච බව පසුගිය වසර කිහිප තිස්සේම අපි දැක්කා. ඒ නිසා හොඳයි කියපු සමහර කොමිෂන් සභාවලින් රටට අනර්ථයක් මිස සහසතක් සැලසුනේ නැති බව අපි දැක්කා. ඒ නිසා තමයි මැතිවරණ කොමිසමට මැතිවරණ තියන්න බැරි වුණේ. මේ කොමිෂන් සභාවල මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගේන්න මූලිකම කාරණේ වෙච්ච මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ඒකාධිපතිවරයෙකු හැටියට කටයුතු කරනවා කියන කාරණේ මේ රටේ පුස්සක් බවට පත් වුණා. මැතිවරණ පවත්වන්න නැතුව තිබිච්ච වසර ගණනාවකින් පස්සේ පළාත් සභා මැතිවරණේ කල් දාලා අදටත් පවත්ව ගන්න බැරුව පළාත් පාලන මැතිවරණේ වසර එකමාරක් කල් දාලා ඉන්න යුගයක තමයි අපිට සිහිපත් උනේ මේ රටේ උතුරේ ජනතාවට පළාත් සභා හදන්න උතුරේ ජන උතුරේ ද්‍රවිඩ නායකයෙකුට උතුරු පළාත් සභාවේ නායකයා වෙන්නට මඟ සැලසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වග. නැගෙනහිර ජනතාවට තමුගේ මුස්ලිම් ජනතා නායකයෙකු පත් කරගන්නට නැගෙනහිර පළාත් සභාව පවත්වන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදි බව. ඒ වගේම තමයි අවසන් කරන සභාපතිතුමනි ඒ වගේම තමයි මේ රටේ මැතිවරණ පවත්වන්නේ නැති ඒකාධිපතියෙක් කියලා කියපු මහින්ද ජනාධිපතිතුමා තමුගේ ජනාධිපතිවරණය පරාජයට පත් වෙලා සම්පූර්ණ ප්‍රතිබල නිකුත් වෙනතත් කලින් ධූරයෙන් බැහැලා ගියපු බව අපිට අබුතුමාට සිහිපත් කරන නිසා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා මේ රටේ බිල් එක පවන්ට හදන අපි අයට කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ආරක්ෂාව තහවුරු කරලා තිබෙනවා ආර්ථික වශයෙන් අපහසු කාල සීමාවක ආර්ථික ශක්තිය ගොඩනගලා තිබෙනවා සෞඛ්‍යමය වශයෙන් ලෝකයේ පහර කරන මොහොතක ඉතාම ඉහළින් අපේ රටේ සෞඛ්‍ය කළමනාකරණය කළා තිබෙනවා. ඒ නිසා ජනතාවගේ බලාපොරොත්තුව ඉදිරි වකවානුවේදී මේ රට සංවර්ධන රටක් බවට පත් කිරීම ඒ සංවර්ධන රටක් බවට පත් කිරීමේ කාර්යයට රටේ ආරක්ෂාව සහතික කරමින් දායකත්වය දෙනට අපේ ආණ්ඩුව කැප වෙලා කටයුතු කරන කියන කාරණේ සිහිපත් කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු කෝවින්දන් කරුණාහර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
කවරව சபைக்கு தலைமை தாங்கும் தலைவர் அவர்களே, மாற்றம் ஒன்றே மாறாதது. அதுபோல ஒரு நாட்டின் அரசியலமைப்பு என்பது மாற்றத்திற்குட்படுத்த முடியாத மன்னர் கால கல்வெட்டு அல்ல. நாட்டின் நலன் மக்கள் நலன் சார்ந்த விடயங்கள் தொடர்பாக அம்மாற்றம் நிகழின் அது ஏற்கப்பட வேண்டியது. எமது அண்டை நாடான இந்திய நாட்டின் அரசியலமைப்பு தனது 74 வருட காலத்தில் 2019 ஆண்டு 104 திருத்தத்தை மேற்கொண்டது இங்கு நோக்கத்தக்கது. எமது இறுதி அரசியலமைப்பு கூட தனது 42 வருட காலத்தில் 20 திருத்தத்தை இன்று நாடி நிற்கின்றது. இரு நாட்டின் திருத்தங்கள் அதற்கான காலங்கள் தொடர்பாக ஒப்பீடு செய்வது எனது நோக்கமல்ல. இந்திய அரசியலமைப்பு திருத்தங்களின் நோக்கம் பன்மைத்துவ இந்தியாவின், பல்லின இந்தியாவின், பல்மத இந்தியாவின், பல்மொழி பேசும் இந்தியாவின், மக்களதும் நாட்டினதும் ஒருமைப்பாட்டையும் இன மத மொழி குழுக்களுக்கிடையே ஏற்றத்தாழ்வினை அகற்றவும் பிரிவினைவாதம் தோற்றுவிப்பதனை தடுப்பதும் இந்திய ஒருமைப்பாட்டை பேணுவதுமாகவே இருந்தது. இதனால் தான் இன்றும் ஒருமித்த இந்தியாவாக உலக வரைபடத்தில் நிலைத்து நிற்கின்றது. ஆனால் எமது நாட்டில் இதுவரை மேற்கொள்ளப்பட்ட 19 திருத்தங்கள் உட்பட இன்றைய 20 திருத்தம் வரை எந்த நோக்கங்களுக்காக நிறைவேற்றப்பட்டது? நாட்டு நலன் கருதியா, மக்கள் நலன் கருதியா, இன மத மொழி சமத்துவம் கருதியா ஏற்படுத்தப்பட்டது? இதுவே இந்திய அரசியலமைப்பு திருத்தங்களுக்கும் எமது நாட்டு அரசியல் திருத்தங்களுக்கும் இடையிலான வேறுபாடு. 20 திருத்தங்களில் இருந்து ஒரு பானை சோற்றுக்கு ஒரு சோறு பதம் போல் சில திருத்தங்களையும் அதற்கான காரணங்களையும் சுருக்கமாக ஒரு வரியில் தருகின்றேன். எமது அரசியலமைப்பின் 2 திருத்தம் தமிழர் விடுதலை கூட்டணியின் மட்டக்களப்பு மாவட்ட பாராளுமன்ற உறுப்பினர் செல்லையா ராசதுரை என்ற தனி மனிதர் அரசாங்க கட்சிக்கு மாறிய வேளை அவரது பாராளுமன்ற உறுப்புரிமையை காப்பாற்றுவதற்காக கொண்டு வரப்பட்டது. 4 திருத்தம் முற்று முழுதான ஜனநாயக விரோதமாக பொது தேர்தல் நடத்தாது பாராளுமன்ற ஆயுட்காலத்தை நீடிக்க கொண்டு வரப்பட்டது. 6 திருத்தம் நாட்டின் ஒருமைப்பாட்டினை காப்பாற்றுவது என்னும் பெயரில் தமிழர் விடுதலை கூட்டணி பாராளுமன்ற உறுப்பினர்கள் பாராளுமன்றத்திலிருந்து அகற்றுவதற்காக கொண்டுவரப்பட்டது. 13வது திருத்தம் நாட்டின் ஒரு இனக்குழுவான தமிழ் மக்களது உணர்வுகளை புரியாத அரசுகளின் நடத்தை காரணமாக இந்நாட்டின் உள் விவகாரங்களில் இந்திய தலையீட்டுக்கு வழிவகுத்தது. 18வது திருத்தம் யுத்த வெற்றி கதாநாயகர் முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்களது அதிகாரத்தை அதிகரித்து தொடர்ந்தும் ஜனநாயக வழியில் மன்னராக உருவகிக்க ஏற்படுத்தப்பட்டது. 19வது திருத்தம் முன்னாள் ஜனாதிபதி மைத்திரிபால சிறிசேனவின் அறியாமை இயலாமை என்பவற்றை பயன்படுத்தி இலங்கை அரசியலில் மாமனை வென்ற கபடத்தனம் கொன்ற ரணிலின் அதிகாரத்தை பலப்படுத்த ஜனநாயக முலாம் பூசி ஏற்படுத்தப்பட்டது. இன்று 20வது திருத்தம் இதன் நோக்கம் என்ன? நாட்டு நலனா, மக்கள் நலனா? அப்படியெனின் ராமானிய அமரபுர நிக்காயக்களின் பீடத் தலைவர்கள் இதை ஏன் எதிர்க்க வேண்டும்? பௌத்த பீடங்களை ஆமோதிக்காத இந்த திருத்தம் இது. அப்படியெனில் 20வது யாருக்காக? சிங்கள மக்களின் நலனுக்காகவா, அல்லது பௌத்த மத நலனுக்காகவா, அல்லது அதிகாரம் மிக்கவரின் அதிகாரத்தை பலப்படுத்தவா, அல்லது அண்ணனை பலவீனப்படுத்தவா? 20வது திருத்தம் நாட்டு மக்கள் அனைத்து தரப்பினரின் விருப்பமின்றி அதிகாரம் மிக்கவர்களின் விருப்பத்திற்கேற்ப தலையாட்ட கையுயர்த்த தயாராக இச்சபையில் பலர் இருந்தாலும் அவர்களது மனச்சாட்சி அவர்களுக்கு தெரியும். தன்னெஞ்சறிவது பொய்யற்க பொய்த்தபின் தன்னெஞ்சே தன்னை சுடும். இது வான்முறை வள்ளுவன் வாக்கு. இத்திருத்தத்திற்கு ஆதரவு அளிப்பவர்கள் மனச்சாட்சிக்கு இது தெரியும். இந்த பின்னணியில் எமது அரசியல் வரலாற்றை சற்று முன்னோக்கி பார்ப்போம். எமது நாட்டில் பெரும்பான்மை மக்களால் நேசிக்கப்பட்ட பெரும்பான்மை மக்களை கையாளக்கூடிய தலைவர்கள் என பார்த்தால் 3 ஆர்களே தான், 3 R's. அந்த 3 R's தான் JR, MR, GR என்பது வரலாறு அறிந்த உண்மை. 3 R's 5 3 2 பெரும்பான்மை கொண்டவர்கள். இந்த 3 R's முதலிரு ஆறுகளும் நாட்டின் ஒருமைப்பாட்டை, நாட்டின் பன்மைத்துவத்தை, நாட்டின் இன மத மொழி சமத்துவத்தை மட்டும் உணர்ந்து தமது அரசியல் சதுரங்கத்தில் தமது காய்களை நகர்த்தியிருந்தால் இந்த 3வது GR-க்கு இந்த 20வது திருத்தம் தேவைப்பட்டிருக்காது. 6-5 பெரும்பான்மை கண்ட JR தன்னாட்டு மக்களின் ஒரு பிரிவினர் மீது யுத்தம் என்றால் யுத்தம், சமாதானம் என்றால் சமாதானம் என்று தன்னாட்டு மக்களின் ஒரு பிரிவினர் மீது யுத்த பிரகடனம் செய்து எமது நாட்டிற்கு இந்திய தலையீட்டை உள்வாங்க காரணமானவர். தயவு செய்து எனது உரை உண்மைத்தன்மையை உணருங்கள். அடுத்த செல்வாக்கு மிக்கவர் எம்மார் எனும் மஹிந்த ராஜபக்ச அவரும் 3-2 பெரும்பான்மையை சாம பேத தானம் மூலம் பெற்றவர். யுத்தத்தை வென்ற தலைவர் என்பதால் மன்னர் அளவுக்கு மக்களால் புகழ் பெற்றவர். எம்மார் பற்றி நன்கு அறிந்தவன் நான். அடிப்படையில் அவர் இனவாதியோ மதவாதியோ அல்ல. ஆரம்பத்தில் அவர் ஒரு மனித உரிமை போராளியாக முடிந்தவர். எனது பாராளுமன்ற முதற் பிரவேசத்தில் அவரது மனித உரிமை ஆர்வத்தை, ஆக்ரோஷத்தை அவர் அருகில் பாராளுமன்றத்தில் இருந்து பார்த்தவன். மனித உரிமை தொடர்பாக ஜெனிவா பயணத்தின் பிதாமகன் என்று கூட அவரை அழைக்கலாம். ஆனால் அதிகார வரி அவரை அடியோடு மாற்றிவிட்டது. யுத்தத்தை வென்றார், பெரும்பான்மை மக்களின் மனம் கவர்ந்தார், சர்வதேசத்தின் முன் தன் பெரும்பான்மையும் காட்டவில்லை. சர்வதேசத்துக்கு எம் நாட்டின் இனப்பிரச்சனைக்கு 13+ என்னும் கருதுகோளை ஏற்படுத்தி சர்வதேசத்தை இணங்க செய்த வருவர். ஆனால் 13+ என கூறிய 13 மைனஸ் ஆக்கிய பெருமைக்குரியவர். இன்று 20வது திருத்தத்துடன் எம்முன் GR வருகின்றார். GR-க்கு முன்பிருந்த JR MR-ஐ விட வித்தியாசமே. இவர் பரம்பரை DR ராஜபக்ச பரம்பரை. DR ராஜபக்ச ஒன்றும் இனவாதி அல்ல. ஆனால் GR இன்று இனவாத முகமூடியுடன் உள்ளார். நாம் நமது நாட்டின் அரசியல் அமைப்பு சீர்திருத்தம் ஊடாக இறுதி அத்தியாயத்தில் உள்ளோம். இந்த 20வது அரசியல் அமைப்பு திருத்தம் இந்த குடிநிலை விவகாரத்தில் ஏற்படும் மாற்றங்கள் என்ன? GR-ஐ ஜனநாயக பெயரில் மாமன்னராக்குவதா, அல்லது நாட்டின் புரியோடி போயுள்ள இனப்பிரச்சனையை தீர்த்து வைத்து இனபேதமற்ற எமது சுந்தர துவி வித்தை மலரச் செய்வதா? இந்த 20வது திருத்தத்தில் அதிகார குவிப்பை தவிர்த்து அர்த்தமுடன் கூடிய அதிகார பரவலாக்கல் சரத்துக்களை இணைத்து நாட்டின் பல்லின பல்மத இருமொழி சமத்துவத்தை ஏற்படுத்தக்கூடிய திருத்தங்களை ஏற்படுத்த GR முன்வர வேண்டும். அதன் ஊடாக GR இந்த நாட்டின் வரலாற்றில் முன்னுதாரண புருஷராக பதியப்பட வேண்டும். அதற்கு அவர் முயல்வாராக. அப்படி அவர் செய்தால் இந்நாட்டின் அரசியல் தலைவர்களில் புதியதொரு தேசபிதாவாக அவர் முழிர்வார். இல்லையெனில் அவரது வரலாறு நடுநிலை வரலாற்றாசிரியர்களால் வேறு விதமாக பதிவு செய்யப்படும். வரலாறு எவ்வாறு பதிவு செய்யப்பட வேண்டும் என்பதை 20வது திருத்த குடிநிலை விவாதம் என்ன திருத்தங்களை செய்கின்றது என்பதில் 30 seconds please திருத்தங்களை செய்கின்றது என்பதிலே தங்கியுள்ளது. GR அவர்களை போரை வென்றவர் என்ற ரீதியிலே சிங்கள பெரும்பான்மை மக்கள் தலையிலே தூக்கி வைத்திருக்கின்றார்கள் ஒரு இராசாவாக. அதேபோல் இந்த புறையோடி போயுள்ள இனப்பிரச்சினைக்கு ஒரு தீர்வை கொண்டு வருவதற்கு புதிய அரசியலமைப்பின் ஊடாக ஜிஆர் முதல் முயல்வாராக இருந்தால் ஒட்டுமொத்த இலங்கை நாடுமே அவரை தலையில் தூக்கி வைத்துக் கொள்ளும் என்பதை அவருக்கு உணர்ந்து எமது உள்ளக்கருத்து இது. அவரசிய அரசியல் அபிலாசை இது. இனி நாட்டின் சுபிட்சம் உங்கள் கையில். நான் சார்ந்த தமிழீழ விடுதலை இயக்கம் தமிழ் தேசிய கூட்டமைப்பு இந்த 20வது திருத்த சட்டத்தை முற்று முழுதாக எதிர்க்கின்றது என கூறி இருக்கின்றேன். நன்றி, வணக்கம்.
கரு சுசில் பிரேமஜாந்த் மெத்தமா ஒத்துமாட்ட வினாடி தகத்தொன்னு
கரு புல அசனாரூட மன்றி துமியனி எக்தா சம்சிய ஹத்தாட்டே அத பாத்தின அனுக்கிரம வியவஸ்தாவட்ட கெனன விஸ்வினி அனுக்கிரவஸ்தா சன்சோதனே தேவனவர கிவீமே விவாதே தமை அப்படி சம்பந்த வேலை சிட்டின் தாம கெட்டியங் இவகைம சகவின் அனுக்கும விவஸ்தா இத்திஹாச கெனஸ் தான் கண்ணுவனாம் எக்தாஸ் பான்சிய பஹே புர்த்துகீசி ஆக்கிரமணே தாசியவினி சீவசே லந்தேசி ஆக்கிரமணே இம்பாசே முகுதுபட பிரதேச ஓன்கே அதிகரண பயத்துவ எக்தாஸ் அச்சி அணுஹை இங்கிலீஷின் லங்காட்ட அவில்லா அட்டசிய திகே முழு ரட்டமை எடத் கரகத்தம் பாஸ்ஸே எக்தாஸ் அரசிய திஸ்துனே கோல்ப்ரூக் கொமிசோ மகின் தமாய் பலவின் மத்தாவட்ட மிரட்டே லிக்கித விவஸ்தாவக் ஆரம்ப உனே எதாசிட அது தக்குவாமே ஹத்தியாட்டவினி அணுக்கும் விவஸ்தாவட்ட எனக்காங் விவஸ்தா ஹட்டியட அட்டக் திவில தீனும் மே தீன்னு அட்டவெனி அணுக்கும விவஸ்தா தென் மே அணுக்கு வியவஸ்தா இத்திஹாசிய துல விசேஷம் அப்பி ஆசன்ன காலசிமா துல கத்தோ சொல்பரி விவஸ்தா அத்து சட்ட நிதாச லபில திபுனு விவஸ்தாவ ஹத்த திக தக்குவா ஹத்த திக்கே ஜனரஜ அணுக்கும் விவஸ்தாவ ஹத்த அட்டே ஜனாதிபதி ஸ்வரூபே அணுக்கும் தென் மே சொல்பரி அணுக்கும் விவஸ்தாவ எடுத்தே கதாக்கரண் விதாயக விவஸ்தாதாயக அதிகரண மே பலகேந்திர துணகேன மேக மொண்டெஸ்கு கீன தார்ஷனிக்கா விசின் தமை பிரதம் வதாவட்ட மே பலத்தல வெதிமே நியாய மே ஆயத்தன துணே எக்க அணிக்கட்ட திருங்கிய கிளச கட்டு கிரீம துளிங் ஜனதாவகே பிரஜாதந்திர வாதி ஐத்திய தகவுனாய கீன மத்திய தமாய் இம் பிரகாஷ உனி மே சொல்பரி அனுகூல வியவஸ்தாவட்டத்தை விதாயக்கே உனே அகமதி பிரமுக அமதி மண்டலே வகையோனே அக்ராண்டு காரையாட்ட இத்தோட எத்துமதமாய் ரஜினகே நியோஜித்தா ஹத்த திக வினகாம் விதாயக்கே திபுனே அப்பிட்ட நிமே விதாயக்கே ஏஹே திபுனே அப்பி வகையோனே அகமதி அத்துலு அமதி மண்டலே அக்ராண்டு காரட்ட இங்க ரஜினகே நியோஜித்தாட்ட தேலகட்ட ஹத்த திக்கே ஹத்த திகே வியவஸ்தாவ ஹதனகுட்ட ஹத்தாவே மெத்திவர்ணே சமகி பெருமுட்டேதா பெஹதிலி துணிந்தக ஜனவரமக் லபுன விதரக்னவை ஏ ஜனவரம லபா கத்தெம மே சொல்பரியான்கும் வியவஸ்தாவை வினஸ்வலா அப்பேரட்டே ஜனதாவு விசின்முதின் லபன்னா ஊ பலயக் துலிங் ஜனதா பரமாதிபத்திய துலிங் அப்பேமு வியவஸ்தாவக் நிர்மாணே கரகன் எனிசா தமாய 48 நிதாஸ் லபுன பசி 46 ஆன்கும் வியவஸ்தாவே எம்தன் சொல்பரி வியவஸ்தாவே பிரதிபாதனவல்ட நத்துவென்னே நதிவ விசினாமே தெக்க துண ஹத்தர வகந்தி வலிங் சீமாவாக் சொல்பரி வியவஸ்தா ஏயிங் ஒப்பட கெஹில்ல சம்பூர்ண பெந்தீம் பிரித்தானியத்தை துவிச்ச அத்தரலா நவான்கு வியவஸ்தாவாக் அவருது தெகக் திசை கொலிநாடு சில்லம் அதுமா வியவஸ்தா சம்பாதக அமதி ஹட்டியட நோயல் தித்தவெல்ல மகத்தா லேகம் வரே ஹட்டியட ஏ ஹதப்பு வியவஸ்தாவ சம்மத்தகலே பார்லிமெண்ட் எனவே மைதான கரு அக்ராமாத்மா சந்தாங்கலா கொலம்ப ராஜகீய வித்யாலய நவரங்கஹலி எதா ஏ முதல் சீல் மதி மத்தேரியா எத்தோட ஏ ஹத்த திகே வியவஸ்தாவே விதாயக்கே உனே அகமதி பிரமுக அமதி மண்டலே நாமிக ஜனாதிபதி சமத் விவசாதாயக்கே ஜாத்திக ராஜ்ய சபாவ எத்தோட பார்லிமெண்ட் தூத்துல தமாய் விதாயக சக விவசாயதாயக கின பலத்துல தெக்கம எத்தன கேந்திரகத உணா தான் இல்லகட்ட ஹத்த திகே ஆண்கு வியவஸ்தாவின் ஹத்த அட்டடைன கொட்ட ஹத்தியாட்டே வியவஸ்தாவ சம்பூர்ணம் விதாயக ஜனாதிபதி ஸ்வரூபே ஆண்டுக்குறோம் மிக மிக பரிவர்த்தனை உண எத்தனை ஜனமத விசாரணை திப்பனே ஹத்தே ஹத்தே ஜூலி விசியக மெத்திவர்ணே ஏ ஆஜாதன மெத்தித்துமா ஹயம் பகக பலையாக கத்தே ஜனாதிபதி ஸ்வரூபே ஆண்டுக்குறோம் வியவஸ்தாவ கேன் எதா ஹத்ததேக வியவஸ்தாவே பிரதிபாதன அனுகமனே கரமின் தமாய் ஹத்தியாட்டே வியவஸ்தாவ கினாவி ஹத்ததேக சம்பாதனை கர நொத்திபென்னட ஹத்தியாட்டோ விதிர கேன் நம்புவென்னே හොඳ එතකොට තියෙන 46 ව්‍යවස්ථාව. ඒ නිසා මේ රටේ ප්‍රථම වතාවට ජනතා පරමාධිපත්‍ය ඉහළට ගෙනල්ලා අපේම ව්‍යවස්ථාවක් සම්පාදනය වුණා ශ්‍රීමා බණ්ඩාරක මැතිණියගේ නායකත්වයෙන් යුත් සමගේ පෙරමුණු ආණ්ඩුව විසින්. දැන් මෙන්න මේ ඉතිහාසය තුල තමයි මේ 78 ව්‍යවස්ථාව නිර්මාණය වෙලා ඒ තුල විධායක ජනාධිපති ස්වරූපයේ අනුක්‍රමයක් හැදුණා. එදා ප්‍රධාන තර්ක කීපයක් ගෙනාව එදා එක්සත් ජාතික පක්ෂයේ. ඒ තමයි 78 ව්‍යවස්ථාව විධායක ස්වරූපයේ අනුක්‍රමයක් හැදුවේ. ඒ කාලේ හමාගෙන ගියා ලෝකේ පුරා රැල්ලක්, ආර්ථික රැල්ලක්, ලිබරල් ආර්ථික ක්‍රමේ, නිදහස් ආර්ථික ක්‍රමේ. ඒකට ගැලපෙන්න ඇමරිකාවේ රොනල්ඩ් රීගන්, බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් ඒ ප්‍රමුඛවගෙන ගිය රැල්ලට අනුගත වෙන්න විධායක බලයේ තියෙන ජනාධිපතිවරයෙක් වන එක ආර්ථික ස්ථාවරභාවයකට ගේන්නේ. ඒ වගේම රටය ස්ථාවර කරන්න පාලනේ නැත්නම් ආයෝජනය එන්නේ නැහැ. නිදහස් වෙළඳ කලාප ආරම්භ කළා. නිදහස් කියන වචනේ තර්ථ තුනක් තියෙනවා. මම විග්‍රහ කරන්න යන්නේ වෙලා යන නිසා. ඒ නිසා මේ විදිහ ආපු විකාශනයේ තුලින් තමයි 78 ව්‍යවස්ථාවේ අද 20 දක්වා ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකේ ප්‍රධාන සංශෝධන තුනක් ගැන තමයි මම දැන් අවධානය යොමු කරන්නේ. එකක් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉන්දු ලංකා ගිවිසුම 90 එදා හදිසි පනතක් හැටියට ගෙනල්ලා එදා කොහොමද මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගෙනාවේ? අද තියෙන සිනමන් ග්‍රෑන්ඩ් එක එදා ඔබෙරොයි හෝටලේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලාස්සීමේ ලිපි අරන් සාක්කුවේ දාගෙන ආමඩ් කාර් දෙකක් දාගෙන තමයි මන්ත්‍රීවරු මෙහෙට ගෙනාවේ. ඒ ගෙනල්ලත් මේ කමිටු අංක දෙකේදී බෝම්බත් ගැහුවා. හරිද? මං ඒ නඩුවේ පෙනී හිටියේ ඒක දන්නේ. ඒක නිසා එහෙම තමයි එදා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකවරු ඒ 13 වෙනි සංශෝධනය සම්මත කරන්න ගෙනාවේ. හැබැයි 13 වෙනි සංශෝධනයේදී බෙදුරු තීන්දුවක් දුන්න ශ්‍රේෂ්ඨාධිකරණය ශර්වානන්ද විනිශ්චයකාරවරයා කිව්වා ඒකීය ස්වරූපයට වෙනසක් වෙන්නේ නැහැ 13 වෙනි සංශෝධනයේ තුල. නමුත් වනසුන්දර විනිශ්චයකාරතුමා කිව්වා 4 දිනක් සමග නැහැ ජනමත විචාරණයකින් තොරව 13 සම්මත කරන්න බැහැයි කියලා 5-4 බෙදිලා තමයි කාවේ. දැන් ඒ 13 සංශෝධනයෙන් මොකද වුනේ? අර 78 ව්‍යවස්ථාවේ විධායකට දීච්ච යම් බලතල ප්‍රමාණයක් පළාත් සභාවලට ගියා බලය බෙදීම යටතේ. ඒ නිසා තමයි පළාත් සභාවල ක්‍රියාත්මක වෙන විධායක බලයේ ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩු කාර්යය හරහා. ජනාධිපතිගේ නියෝජිතයත් තමයි ආණ්ඩු කාර්ය රූපත් කරන්නේ. ඒ විධායක බලය තමයි ආණ්ඩු කාර්යතුමා පත් වෙන ප්‍රධාන ඇමති සාමති මණ්ඩලයට දෙන්නේ. දැන් අවුරුදු 3ක් පළාත් සභාව නැහැ. දැන් ඒ වෙනුවෙන් විශාල ഘോഷාවක් කරපුවා ඇත සංදයක් නැහැ. අවුරු තුනක් ඉස්සේ නෑ. දැන් කො ප්‍රජාතන්ත්‍ර දෙය ආයිතිය එමනම් ඡන්ද ආයිතිය බලත් සභාවල කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ නේද? ඒක නිසා මම පැහැදිලිව කියනවා ඔන්න 13 17 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන සංශෝධන පහක් තියෙනවා. ඒකේ වෙලාවේ පරිවාස ආණ්ඩුව රැකගන්න ගෙනාපු සංශෝධනය. ඒකයි 17. නැතුව වෙන දෙයක් නෑ මේ. මම දැක්ක අපේ රාජසන්ද මැතිතුමා බොහොම ඉතිහාසයක් ගැන කිව්වා. ඒක මේ ඒක අපිට ඕනෙකුට එහෙම පෙන්වන්න පුළුවන්. ඇත්ත කතාව ඒක නෙමෙයි. ඇත්ත කතාව 17 ගෙනාවේ පරිවාස ආණ්ඩුව රැකගන්න. එදා ආණ්ඩුවෙන් කොටසක් අනිත් පැත්තට ගියාම ආණ්ඩුව වැටෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වුණා. ආණ්ඩුව රැකගන්න ඡන්ද දෙන්න. මොකද්ද? අමතිමත්නේ 20ට අඩු කරන්නයි කිව්වා. 17 වෙනි සංශෝධනය ගෙන්නේ. එහෙම තමයි 13 ආවේ. පරිවාස. ඊළඟට 18 ඒක අපහුව අනිත් පැත්තට ගෙනිච්චා. ඊළඟ කාරණය තමයි 18 ප්‍රධාන ලක්ෂණ තමයි 31 වගන්තිර ගෙන ආපු සංශෝධනය. දෙවතකට වැඩි ගාණක් තරම් කරන්න පුළුවන් කියන කාරණේ. ඊළඟට 19 වෙනි සංශෝධනයේ ප්‍රධාන සංශෝධන 16ක් තියෙනවා. ඒක තුලින් කොමිෂන් ව්‍යවස්ථාදායක සභාව පිහිටෙව්වා. ව්‍යවස්ථාදායක සභාව පිහිටවනකොට කෙටුම්පතේ තිබුණේ 10 දෙනාගෙන් 5ක් පාර්ලිමේන්තුවේ නොවන කිසිම මහජන නියුතෙක් නොවන රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු එවෙන් නම් කළේවන අය. එතකොට විධායක බලයේ ක්‍රියාත්මක කරන ප්‍රධාන නිලවලට පත් කරන අග්‍රනිශ්චකාරතුමා විනිශ්චකාරතුමා ලිහිලා අධිකරණවල නීතිපති මේ සියලු දෙනා පත් කරන බලය ලැබුණේ ව්‍යවස්ථාදායක සභාවට. කෙටුම් පදේ තිබුණේ එයින් 5ක්. දැන් කාටද වග කියන්නේ? ඒ පස් දෙනා. දැන් අපි වග කියනවා පාර්ලිමේන්තුවේ හරහා ජනතාවට. ජනාධිපතිතුමා වග කියනවා ඍජුවම ජනතාවට. ජනාධිපතිතුමා වග කියනවා ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට. දැන් අර පස් දෙනා කාටද වග කියන්නේ? කාටවත් නැහැ. අපි කමිටු අවස්ථාවේදී දුන්න සටන නිසා තමයි 19 වෙනි සංශෝධනයේ වෙලාවේ 5-3ට අඩු කළේ. ඒත් එක අවස්ථාවක ව්‍යවස්ථාදායක සභාවේ එක්කෙනෙක් කර 9ක් හිටියේ එක පැත්තේ. සම්බන්ධන් මැතිතුමත් ඒ පැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඒ පැත්තේ දෙන්න එකතු වෙලා තුන් දෙනා පත් කරනවා දෙන්න එකතු වෙලා තව එක්කෙනෙක් පත් කරනවා ඔක්කොමත් එක නමයි හැබැයි මේ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට මේ යෝජනා කරලා තියෙන පාර්ලිමේන්තු සභාවේ පහයි පහෙන් හැමතිස්සෙම 3ට 2 බෙදෙන්නේ 3ට 2යි ඉතින් 3ට 2 සාධාරණද 9යකට වඩා ඒක ස්වාධීන වුණාද ඒ ආකාරයෙන් නැහැ පොලිස් ප්‍රතිපත් කරනකොට තුන් දෙනෙක් නම් මෙව්වා දෙවනියව පත් කළා දැන් පොලිස් ප්‍රතිතුමා දෙන සාක්කියයි කොමිෂන් සභාවේ සහරන් ප්‍රහාරේ ඈ හිටපු ජනාධිපතිතුමා දෙන සාක්කියයි අගමැතිතුමා දෙන සාක්කිය තුන ගත්තොත් තුන එකකට එකක් පරස්පරයි මෙන්න රටේ ආරක්ෂාවට වෙච්ච දෙයි ආරක්ෂාව ව්‍යවස්ථාවෙන් පැවරලා තියෙන හතර ආ වගන්ති අනුව ආරක්ෂාවද ඇතුළුව විධායක බලය තියෙන ජනාධිපති ඒක නිසා මෙන්න මේ තත්ත්වයෙන් වෙනස් කරන්න ඕනේ දැන් එතෙම 19 ගෙනාවේ ඇයි 19 ව්‍යවස්ථාව ගෙනාවේ ඇයි කියන එක 19 ව්‍යවස්ථා සංශෝධනය සංශෝධන 52ක් ව්‍යවස්ථාවට ක්ෂේත්‍ර 16කට විහිදී යන ව්‍යවස්ථාවේ ශ්‍රී පවන විනිශ්චයකාරතුමා නඩු තීන්දුව දෙනකොට කිව්වේ මොකද්ද බලන්න නඩු තීන්දුව 19 ව්‍යවස්ථා සංශෝධනයේ අභියෝගයට ලක් කළාම ශ්‍රේෂ්ඨාධිකරණ එතෙන්දී හැදුවේ විධායක ජනාධිපතිවරයාව හතර ආයන්න සංශෝධනය නොකර එහෙම කළා නම් ජනමත විචාරණයට යන්න වෙනවා ඒක ඊටාම සූක්ෂම හැටියට එයින් වැළැක්විලා 33200 කියලා වගන්තියක් දැම්මා ජනාධිපති කාර්ය සහ බලතල වලට 33200 කියනවා ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුව කැඳවන්න වාර අවසන් කරන විසුරු හරින් 71 ප්‍රොවයිසෝ එක දැම්මා විතරේකය ඒ තුනම පුළුවන් එසේ වුවද තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත නොකරන්නේ නම් හතරමාරක් කරනවා විසුරන්න බෑ දැන් මොකද උනේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම පිළිගත්තේ 71 ප්‍රොවයිසෝ එක 33200 එක දැම්මා වෙනම එහෙනම් මේ දෙක එකකට පරස්පරයි ඕන දෙයක් ජනාධිපති කරන්න පුළුවන් කියලා අතන තියෙන ගමන් අතන සීමාවක් දානවා ඉතින් මුඛ්‍ය පරමාර්ථුනේ 19 වෙනි සංශෝධනය ගෙන්න මේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දෙන්න නෙවෙයි ඒක නඩු තීන්දුවෙන් පැහැදිලි වෙනවා ඒක තමයි පෙන්නුවේ නමුත් ගෙනාවේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණ කැම්පේන් එකේ එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද නැහැ සභාවේ එතුමා ගෙනිච්ච කැම්පේන් එක තමයි විධායක අගමැතිවරයෙක් නිර්මාණය කරන්න මේ ජනාධිපතිවරණ දිනවන්නේ ඉතින් එතුමාට ඕන උනා එක කරන්න එතුමා මොකද්ද කළේ ව්‍යවස්ථා සංශෝධනය තුලින් සූක්ෂම ආකාරයෙන් ජනාධිපති කියලා සඳහන් වන හැම තැනකම 42 43 44 වගන්තිවල ආදේශ කළා අගමැති කියලා ජනාධිපතිවරයාව කැබිනට් මණ්ඩලයේ සමාජික එක්කලේ 19 වෙනි සංශෝධනයේ නැත්තම් ජනාධිපති හිටියේ විධායකයිට උඩින් මොකද විධායකයා හැටියට 4B වගන්තියේ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයකදී දෙන ඡන්දයෙන් ඒ දෙන විධායක බලය තමයි ජනාධිපතිවරයා විශේෂ හැට ඇමතිවරුන්ට බාර දෙන්නේ දැන් ඒ ජනාධිපතිව ඇමති මණ්ඩලයේ සමාජික එක්කලා ඒ 19 වෙනි සංශෝධනයේ මුඛ්‍ය පරමාර්ථය උනේ ජනාධිපති නාමික කළා අගමැති අතට විධායක බලය ගන්න. මේකෙන් මොකද උනේ? ස්වීපාන් විනිශ්චයකාරතුමා දුන්න නඩු තීන්දුවෙන් එතුමා නැවැත්තුවා 43 44 වගන්ති උපවගන්ති සියල්ලම. නැවැත්තුවාම මොකද උනේ විකෘතියක්. ජනාධිපති දින බලතල ව්‍යවස්ථාදායක සභාවට යනවා. හරි. අනිත් පැත්තේ අගමැතිට කොටසක් එනවා. ජනාධිපතිරත් බෑ අගමැතිරත් බෑ ක්‍රියාත්මක කරන්න. මෙන්න මේ විකෘතිය ප්‍රකෘතිමත් තත්වයට ගෙන එන්න තමයි අපි පහුගිය ජනාධිපති මැතිවරණයේ පහුගිය මහා මැතිවරණයේ ජනතාව අතරට ගිහිල්ලා ජනවරමක් කිල්ලුවේ 72 ව්‍යවස්ථාව සංශෝධනය කරන 3/2 ජනවරමක් තිබුණා 77 ව්‍යවස්ථා 77 දී 78 ව්‍යවස්ථාව ගෙන ජනවරමක් තිබ්බා ඒක පූර්විකාවේ තියෙන ව්‍යවස්ථාවේ හැබැයි 19 සංශෝධනයේ ඒ තරම් විධායක බලය අඩු කළා අගමැතිට සහ අමති මණ්ඩලයට ගෙන ආපු ඒ සංශෝධනයේදී ජනවරමක් නැහැ කියන්න පුළුවන් ජනාධිපති මැතිවරණයේදී 2015 ජනවරමක් හම්බුණයි කියලා ඒ ජනාධිපතිට හැබැයි ව්‍යවස්ථා සම්පාදනයේට ජනවරම එන්න ඕනේ පාර්ලිමේන්තු මැතිවරණේ එදා ජනවරම ගත්තේ කොහමද 2010 මැතිවරණයේ
සම්මානයෙන්
මන්ත්‍රීවරු 142ක
ඔබතුමයි කාලය
අවසන් ඔව් සහයෝගය අරගෙන තමයි මේ වැඩේ කළේ මට තව තප්පර 30ක් දෙන්න මම අවසාන වශයෙන් කියනවා සංශෝධන ඉදිරිපත් වෙලා තියෙනවා මූලික වශයෙන් 7ක් කමිටු අවස්ථාවට ගේන්න ගරු අධිකරණ මැතිතුමා සඳහන් කළා ඒ 4ත් ඊට පස්සේ යෝජිත අනිත් තුනත් ප්‍රගතිශීලී සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ඒව අනුගමනය කරලා තිනවා. ඒ නිසා සමාජය තුල ඇතිකරන්න උත්සාහ කරමු. ඒ කුතුහලය දැන් සම්පූර්ණයෙන් නැති වෙන තැනට ගෙනල්ලා තිනවා. ගරු මුලාසනන් රූඩ මන්ත්‍රීතුමියනි, මගේ කතාවට වෙලාව මදි නිසා මගේ කතාව සම්පූර්ණයෙන්ම මම ටේබල් කරනවා හැන්සාඩ් ගත කිරීම සඳහා. බොහොම ස්තුතියි.
ගරු අශෝක අබේසිංහ මහත්මයා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, තුමියනි, විනාඩි 10ක් තියෙනවා. දැන් ඒක අටට අඩු වෙලා කමක් නැහැ. මේ කෙසේ වෙතත් වර්තමාන ව්‍යවස්ථාවට මේ ගෙනත් තියෙන 20 සංශෝධනය ගැන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතා කරන විදිය දැක්කහම පසුගිය පාර්ලිමේන්තුවේ හිටිය මන්ත්‍රීවරුත් ඒ වගේම 19 සංශෝධනයට ඡන්දේ දීපු මන්ත්‍රීවරු දැන් කතා කරන විදිය දැක්කහම මෙතන ඉඳගෙන ඉන්නත් ලැජ්ජ හිතෙනවා සමහරවිට. බුද්ධ ප්‍රශ්නයක්. මොකද ඒ හේතුව දැන් පසුගිය මැතිවරණයේදී 19 සංශෝධනයට ඡන්දේ දීපු අය 14 දීපු අය ඉන්නවා. 18 දුන්නා, 19ටත් දීලා දැන් 20ටත් දෙන්න බලාපොරොත්තු ඉන්නවා. එතකොට දැන් මේ පසුගිය මැතිවරණයේදී පුන පුනා කියනවා අපි ව්‍යවස්ථාවක් සඳහා ඡන්දේ 3/2 බලයක් ඉල්ලුවා. අලුත් ව්‍යවස්ථාවක් සඳහා ඉල්ලුව බව ඇත්ත. හැබැයි මේ 19 සංශෝධනය කරලා ඉල්ලුව කියන එකක් නෑ අපි දැක්කේ නෑ. කෙසේ වෙතත් එදා 19 සංශෝධනයට අත උසව මන්ත්‍රීවරු මම දැක්ක කියනවා අපි 19 අත ඉස්සුවේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා ඉතා කෙටි කාලෙකින් කියන පදනම මත. ඒ නිසා තමයි අපි 19 අත ඉස්සුවේ නැත්නම් අපි 19 අත උස්සන්නේ නැහැ කියලා. දැන් ඒ 19 අත උස්සව මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්නවා දැන් විපක්ෂේ. මම ඒකල්ලගෙන් අහනවා හෘද සාක්ෂියට එකඟව දැන් මේ 20 සංශෝධනයට ඡන්ද දෙන්න පුළුවන්ද? දැන් මේ පාර්ලිමේන්තුවේදී දැන් 20 සංශෝධනය ගෙනාපුවාම එදා සැප්තැම්බර් මාසේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපුවාම කැබිනට් මණ්ඩලය අනුමත කළා ඒ 20 සංශෝධනය. ඒ 20 සංශෝධනය අනුමත කළා ටික දිනකින් කැබිනට් මණ්ඩලයේ හිටිය ගරු අග්‍රාමාත්‍යතුමා කමිටුවක් පත් කළා මේ පිළිබඳ සමාලෝචනය කරන්න. මොකද රටේ ජනතාවගෙන් සහ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් ලැබුණු ඒ විරෝධය නිසා. ඒ අවස්ථාවේදී අපි දැක්ක විමල් විනවස ඇමතුමා කියනවා අපි මේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ නැහැ, අලුත් ගැසට් එකක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා, මොකද මේක යම්සි අඩුපාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. එහෙම කියලා ඒ කමිටුවේ හිටියා මන්ත්‍රීවරු, කැබිනට් එකේ හිටියා ඇමතිවරු 5 සමස්ත 9 ඒ අලුත් ඒ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන දවසෙත් මම දැක්ක මාධ්‍ය වලින් කියනවා අපි මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අලුත් ව්‍යවස්ථාව අපිත් අලුත් ගැසට් එකක් ඉදිරිපත් කරනවා කියලා. නමුත් කැබිනට් මණ්ඩලයට ගියා 20 සංශෝධනයේ සම්මුදුනාට පස්සේ කොහොම වෙයිද මන් දන්නේ නැහැ. 10 සංශෝධනයේ නම් අපිට දැනගන්න ලැබුණා ගරු ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ අලුත් ඒවා ඕනේ නැහැ, මං හදපු එක තමයි මේකට දාන්න ඕනේ, වෙන කිසිම එකක් ගේන්න බෑ, මේක තමයි දාන්න ඕනේ, ඒක වෙනස් කරන්න බෑ කියලා කිව්වා. දැන් වෙනස් කරන්න බෑ කියලා දැන් ඊට පස්සේ අර කතා කරපුවා මුකුත් නැහැ. මේක ඔන්න ආයෙ දැන් පාර්ලිමේන්තුවට දැන් ඇවිල්ලා විවාද ගන්න ලැහැත් වෙනවා. ආණ්ඩුව ගේන්න හුඟාක්ම දරදී ඇද්ද ගරුතර ස්වාමීන් වහන්සේලා මේකට විරෝධය පළ කළා. මම දැක්කා එක ස්වාමීන් වහන්සේ ඇල්ලේ ගුණවත් ස්වාමීන් වහන්සේ කියනවා 48ට පස්සේ මේ තරම් බොරු කියපු ආණ්ඩුවක් අපි දැක්කෙම නැහැ කියලා. 48ට පස්සේ ඊට පස්සේ මුරෙත්තු ආනන්ද හමුදුරුව කිව්වා මේ ආණ්ඩුව ගෙනාවට වැඩිය හොඳයි ගේන්න නැතුව හිටියානම් කියලා. මේ අපි මාධ්‍ය වලින් දැක්කා. මැඩිල්ලේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ යන විදිහට ගියොත් මාස 6කට වැඩිය මේ ආණ්ඩුව තියෙන්නේ නැහැ කියලා. එතකොට ඥානසාර ස්වාමීන් වහන්සේ කිව්වා අපි හිතුවේ ගෝඨාභය කියන්නේ මහා කෙරුමෙක් කියලා බලද්දි හිටියටත් වැඩිය අන්තයි. මේවා අපි නෙමෙයි කියන්නේ මේ හමුදුරුව කියන්නේ. මේවා මේ හමුදුරුව ස්වාමීන් වහන්සේලා මේවා කිව්වා. එතකොට අපි දැක්ක පාර්ලිමේන්තුවේ හිටිය මැති ඇමතිවරුත් මේ පිළිබඳව කතා කරනවා. ඒක නිසා සිදු වුණා රජයට යම් යම් සංශෝධන ගේන්න. මේ අද මේසුවේ තියෙනවා සංශෝධනයක්. සංශෝධන පත්‍රයේ පළවෙනි එක මොකද්ද? මේක සංශෝධනය කරන්න උනේ මොකද්ද? මේ සංශෝධනයද? මේක තියෙනවා මැතිවරණ කොමිස සභාවේ ඉල්ලීම් පරිදි නිදහස් සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීම තහවුරු කිරීම සඳහා බලය ඇතේය. එහෙම කියන එකද? එහෙම තිබිච්ච එක අයින් කරලා දැන් ආයෙක දාන්න උනා.
ඒකන සාධාරන මැතිවන පත්තට අදහසක් නැතුව තිබල තියෙන ඒක ඒවගේ ඒක අයින් කල තිබුණ දැ හැවලෑම කියන්න අපි ජනතාව වෙනුවෙන්තා මේ හොඳර මතක තියාගන්න. වැඩි බලය අනිවාරයෙන්ම දූෂණයට වංචාවට ඉතරක්න විනාශයටත් හේතුවෙන. ඒක අපි දෙදස් දහය දැක්ක. දෙදස් දහය මේ වගේම බලයක් ආවාණ්ඩුවට. එකසිය හතර එකසිය හතලියකට වැඩි ප්‍රමාණයක්කාව තුනෙන් දෙකක් ගත්තා අන්තිවට මොක දුණේ. දෙදස් පහලේ ආණ්ඩුවකට ගෙදර අන්න සිදුවන. ඒස වැඩි බලය. මොකද ඕනම කෙනෙක් තමන්ගේ නීතියට බය හින්ද තමා මේ තමන්ගේ බලය වැඩි කරගන්න හදන්නේ. නීතියට සමාන රටේ තියෙන සාමාන්‍ය නීතියට බය නැත්නම් තමන්ට බලය අත්නොමැතිකව තියා වැඩි කරන්න අවශ්‍ය නැහැ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා ඒකාධිපතියෙක් විදියට යන්න හදන්නේ මොකද? ඇයි අපි මේවා මෙහෙම රතුපාට දාගෙන ඉන්නේ? ඒකාධිපති විවස්ථාවක් කියලා අපි විතරක් නෙමෙයි කියන්නේ. මේ ආණ්ඩුව බලයට ගේන්න මූලික වෙච්ච ස්වාමීන් වහන්සේලා කියනවා. සිවිල් සංවිධාන කියනවා. මේ දැන් 19 හින්දා හුඟක් දේවල් කරන්න බැරි වුණා කිව්වා. මේ ජනාධිපතිතුමාට මේ අවුරුද්ද මොනවද කරන්න බැරි වුණේ? 2019 දිවිලා. මොනවද කරන්න බැරි වුණේ කියන්නේ? දැන් මේකෙත් දැන් විවස්ස සංශෝධනය කරනවා. ස්වාමීන් වහන්සේලා ඉන්න ද්විත්ව පුරවැසිකම ද්විත්ව පුරවැසියෙකුට මේ රටේ නීති අධින ස්ථානට එන්න දෙන්න එපා. දැන් මේ ඊළඟට මෙතුමාලාම කියනවා තව අවුරුද්දක් ඇතුළත විශාල විවස්ථාවක් ගේනවා කියලා. මුලසරම මන්තුමනි අලුත් විවස්ථාවක් ගේනවනේ මේ අවුරුද්ද ඇතුළත මේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුවට එන්න මේ සංශෝධනය ගේන්න ඕනේද මේක? එහෙනම් මොකක්ද තියෙන අවශ්‍යතාවය? මේක හදිසි අවශ්‍යතාවයක්ද? ද්විත්ව පුරවැසියෙක් මේ අවුරුද්දක් ඇතුළත මේකට ගේන්නේ නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා කියන එක අහන්නෙත් නැහැ. මේ ගොඩතොර ස්වාමීන් වහන්සේලා කියනවා කියනවා මේක කැන්න එපා. දිට්ඨපදේශයකට පාර්ලිමේන්තුවේ නීති අධින ස්ථානට ගේන්න එපා. ඉතින් මේ අවුරුදු අලුත් විවස්ථාවේ කවමදාකවත් අලුත් විවස්ථාවක් ගේන එකක් නෑ මේ தත්ත්ව මත. එන අවුරුදු 35 වෙනි සීමාව 30ට අඩු කරන්න මේක අත්‍යවශ්‍ය කාරණයක්ද? අවුරුදු 35 වෙනි සීමාව අවුරුදු 30ට අඩු කරන්න ඕනේ. අඩු කරන්න මේ අත්‍යවශ්‍යද? ඒවයි වෙනස් ගන්න බැයිද? ඇයි ස්වාමීන් වහන්සේලා මේවා කියනවා? හැබැයි කියන්නේ දැනටම හතක් දැන් සංශෝධනය කරන්න තීන්දුව ගන්න තියෙනවා.
අවසන් කර මන්ත්‍රීතුමා.
සංශෝධනය කරති අපි සන්තෝෂ වෙනා එක තීන්දුව ගන්න පිළිබඳව එකක්වත් වෙනස් කරන්නේ නැහැ කියපු ජනාධිපතිතුමාට දැන් සිද්ධ වෙලා තියෙනවා මේ හතක් සංශෝධනය කරන්න. ඒත් එහෙමනම් මේ දිට්ඨපුරසේකයි සංශෝධනය කරන්න බැරි. ඒක තමයි තියෙන මුරණ්ඩුකම, දරදඬුකම. අපි මේක කරන්නෙම නැහැ කියලා. ස්වාමීන් වහන්සේලාගෙන් අපි අහනවා ස්වාමීන් වහන්සේලා ඡන්දෙ දුන්නේ මේකටද? ඡන්දෙ දුන්නේ මේකටද? සමාන ජනතාව වෙනුවෙන් කියලා කියනවා. එහෙනම් අවුරුද්දකින් විශ්වාසතාවක් ගේනවා නම් මේක වෙනස් කරන්න ඕක. මේ හෙට උදත් පුළුවන් මේ සංශෝධනයක් ගේන්න. ජන සාමුදුරුවෝ කියන එක වැඩක් නැහැ. සාමුදුරුවෝ අවශ්‍ය වෙන ඡන්දෙට විතරයි. සුර ස්වාමීන් වහන්සේලා අවශ්‍ය වෙන ඡන්දෙට විතරයි. ඡන්දෙට වැය ගන්න සාමුදුරුවෝ ඕනේ. ඡන්දෙන් පස්සේ අවශ්‍ය නැහැ. නැත්නම් සාමුදුරුවෝ කෙනෙක් කරන්න එපා. ඒක නිසා හොඳට මතක තියාගන්න. මේ අධික බලය දූෂණයට, වංචාවට, මිනිමැරුමට සහ අනිවාර්ය විනාශයට හේතු වෙනවා. ඒක 2010 ඔප්පු කරලා පෙන්වන ජනතාව. ඒ නිසා අපි ඉල්ලා ආණ්ඩුවේ අපිට අවශ්‍යයි මේ රටේ හොඳ විවස්ථාවක් ඇවිල්ලා ඒ විවස්ථාවක් හදනවන ඔක්කොම එකතු වෙලා ඒ විවස්ථාවට උදව් කරන්න. මොකද 78 විවස්ථාව අවුරුදු 42ක් කෝල්බ්‍රුක් විවස්ථාවට පස්සේ වැඩිම කාලයක් මෙරට පාලනය කරලා තියෙන 78 විවස්ථාවේ මේ වෙන විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අයම තමයි කිව්වේ ජනාධිපති ධුරේ හොඳ නැහැ. අධික බලය හොන්නේ නැහැ ජනාධිපති කෙනෙකුට. ජනාධිපතිතුමා අහෝසි කරන්න ඕනේ කියලා අපි කිව්වේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා අහෝසි කරන්න කියපු අය දැන් ජනාධිපතිතුමාට අධික බලයක් දෙන්න යනවා. මේක සාධාරණද? ඒ නිසා අපි ජනතා හෘද සාක්ෂියට එක ගොච ඡන්ද දෙන්න මේකට. හෘද සාක්ෂියට අපි තියක්ක වාමාංශික മന്ത്രിවරු අපි මේකට විරුද්ධයි. හැබැයි ඡන්ද දෙනවා. කොන්දක් නැහැ. කොන්දක් තියෙනවනේ එහෙම කියන්න පුළුවන්. විරුද්ධ නැව විරුද්ධයි. නැහැ විරුද්ධ විරුද්ධත් දෙනවා විරුද්ධ වෙන්න ඕනේ. විරුද්ධ හැබැයි ඡන්ද දෙනවා. මොකද්ද ඒ කතාව? විරුද්ධ නැ විරුද්ධ වෙන්න එපා. එහෙනම් හෘද සාක්ෂියට එකක ඡන්ද දීමට ශක්තිය ධෛර්ය ලැබෙනවා.
ප්‍රාර්ථනාවට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි අපි මේ 20 ගේන්නේ 19 වෙනි සංශෝධනය වත් කරන්න. මේ මුඛ්‍ය පරමාර්ථය මේ කවුරු කිව්වත් වගේ නෙමෙයි. මේ මුඛ්‍ය පරමාර්ථය 19 ඉවත් කිරීම නම් 19 වෙනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ විරුද්ධ වුණු එකම මන්ත්‍රීවරයා වශයෙන් 19 අහෝසි කරන 20ට මුලින්ම අතුස්සන්නේ මමයි. දැන් ප්‍රශ්නේ එහෙමනම් ඇයි 19 අහෝසි කළ යුත්තේ කියන ප්‍රශ්නය දැන් තියෙන්නේ. ප්‍රධානම කාරණේ තමයි එයින් විධායක ජනාධිපතිගේ බලය දියාරු කරලා නාමික තත්වයකට පත් කළ නිසා. 69 ලක්ෂයක ඡන්දයක් ලබාගෙන රටේ විධායක ජනාධිපති වුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අදපත් වෙලා අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා තාම පොලිස්පතිවරයාව පත් කරන්න බැහැ 19 වෙනි සංශෝධන නිසා. අපේ ව්‍යවස්ථාවේ 4 ආව ගන්තිය තිබෙන්නේ රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කළ ජනරජයේ ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුතුයි කියා. නමුත් ව්‍යවස්ථාවෙන් එහෙම කියලා තියෙන ජනාධිපතිතුමාට අද ආරක්ෂක අමාත්‍යංශවත් පවරගන්න බැහැ. ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල ඇතුළත් වන්නේ කියා නමුත් එවන් වූ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපතිතුමාට රට පාලනය කිරීම සඳහා එකම අමාත්‍යංශයක්වත් ලබා ගන්නට බැහැ. ධානමින සංශෝධන නිසා ඒකෙන් ජනාධිපතිට පමණක් නෙමෙයි ජනතාවගේ පරමාධිපත්‍යයටත් අපහාසයක් වෙලා තියෙනවා. ධානමය අවහොසි කළ යුත්තේ ඒකයි. එමනම් ජනතාව පත් කරන මෙම ජනාධිපතිවරයාගේ විධායක බලය දියාරු කරන්නට ඕනුනේ කවුද කාටද? 2001 ඔක්තෝබර් මාසයේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලය දියාරු කරලා අගමැතිට බලය දුන්නා. එදත් අගමැතිව සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා. 2010 18 වෙනි සංශෝධනයෙන් ඒ බලය නැවතත් ජනාධිපතිට අත්පත් කර දුන්නා. 2015 19 වෙනි සංශෝධන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමාගේ බලය නැවතත් දියාරු කළා. නැවතත් ඒ බලය අගමැතිට පවරා ගත්තා. එදත් අගමැති වෙලා හිටියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එහෙමනම් 20 වෙනි සංශෝධනයේ අවශ්‍ය වන්නේ නැවතත් ජනතාවගේ පරමාධිපත්‍යය ස්ථාපිත කරලා ජනතාව පත් කරන ජනාධිපතිතුමාට ඒ බලය ලබා ගන්න. 17 වෙනි ව්‍යවස්ථාව තිබ්බේ නැත්නම් 18 වෙනි ව්‍යවස්ථාව අවශ්‍ය වෙන්නේ නැහැ. 19 වෙනි ව්‍යවස්ථාව තිබ්බේ නැත්නම් 20 වෙනි අවස්ථාව 20 වෙනි සංශෝධනයත් අවශ්‍ය වෙන්නේ නැහැ. අනක් පැත්තෙන් බලනකොට අපිට ඉතාම පැහැදිලි රටේ ජනතාවටත් අවශ්‍ය වන්නේ 19 අවශ්‍ය කරන්න. ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් ජනතාව 19 ගේන්න පූර්ණ සහයෝගය දුන්නු සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා පරාජය කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලෙස පත් කරගත්තේ. එහෙමනම් 19 අවශ්‍ය කරන්න. මහමැතිවරණයේදී රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 3/2 රාජ්‍ය බලයක් දීලා 19 නිර්මාතෘවරයා වන රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ ආසනයක්වත් ලබා නොදී ඉතිහාසයේ අන්ත පරාජයක් ලබා දුන්නේ 19 සංශෝධන අවශ්‍ය කරන්න. සමා වෙන මාගෙන කියනවට සභාපතිතුමනි, මම නාවික හමුදාවෙත් සිවිල් ආශ්‍රය බලකායේත් දිගමුල් දිස්ත්‍රික්කයේත් වසර 44ක් කොළඹින් පිට සේවය කරලා කොළඹට ඇවිත් මාස 6න් ඡන්ද 3,28,000ක් අරගෙන කොළඹින් ප්‍රථමයා සහ දිවිනෙන් දෙවිනාට බවට පත්තුනේ. ඒ ඡන්දවලින් 75%ක් මට ලැබුණේ මම 19ට උයෝජ්‍ය වෙච්ච නිසා. එහෙමනම් කොළඹ ජනතාවටත් අවශ්‍ය වන්නේ 19 අවශ්‍ය කරන්න. එහෙමනම් 20 වෙනි සංශෝධනයේ ව්‍යාතරේක නැකර 19 සම්පූර්ණේ 19 සම්පූර්ණෙම අවශ්‍ය කරලා රට 19ට පළමු තිබ්බ ව්‍යවස්ථාමය තත්වයට පත් කරනවා නම් ඒ තුලින් වර්තමාන ජනාධිපතිතුමාට 1978 සිට 2015 දක්වා ජනාධිපතිවරුන්ට තිබු බලයම මිස ඊට වඩා අංශ මාත්‍රයකින්වත් වැඩි බලයක් නොලැබෙනවා නම් 19 සමස්තයක් වශයෙන් මුළු රටම අරාජක තත්ත්වයට පත්වූ හැටි පේනවා නම් 19 නැති කරන විස්තර විරුද්ධ වෙන්න රටට ආදරය කරන කිසිවෙක්ට බෑ කියන මතය තමයි මම ඉන්නේ. සමස්තයක් වශයෙන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රේෂ්ඨාධිකරණ එක්කෙනෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨ 4කට පමණයි ජනමත විචාරණයට ආයුක්ත කියා. හැබැයි 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කළ ඒ ශ්‍රේෂ්ඨ 4ම 19 වෙනි සංශෝධනයේ පෙර ව්‍යවස්ථාවේ නොතිබුණු කරුණු. එහෙමනම් 19 වෙනි ව්‍යවස්ථාවට පෙර තිබූ ව්‍යවස්ථාවට 19 එකතු කරපු වැඩිපුර කරුණු 20ෙන් ඉවත් කරනකොට ඒකට ජනමත විචාරණයක් ඇයිද කියන ප්‍රශ්නය නීති විශාරදින් නොවන අපිට තියෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන් පරිදි ඒ වගන්ත එකතු කළ නිසා අපට මෙය 3/2කින් සම්මත කරන්න පුළුවන්. ගරු සභාපතිතුමනි, 19 ගේනකොට පූජ්‍ය සෝභිත හාමුදුරුවෝ එදා කිව්වා මේක මල් වට්ටියක්, මේකට අත ගහන්න කියලා. නමුත් මහාචාර්ය මැදකොට අබේතිස්ස හාමුදුරුවෝ කිව්වේ මේක මල් වට්ටියක් නෙවෙයි, මේක මල් වඩමක් කියලා. ඒක සනාතුනේ නැද්ද? එදා රටේ වැදගත් අනතුරු අගමිනිසුකරු නීතිපති පොලිස්පති විවිධ කොමිසම් වලට පත් කළේ රටේ බහුතරය පත් කරගත් ජනාධිපතිතුමා. 19 ඒ බලය දුන්නා ව්‍යවස්ථාදායක සභාවට. ව්‍යවස්ථාදායක සභාවේ ඡන්ද 9න් ඡන්ද 7ක්ම තියෙන්නේ අගමැති සහ විපක්ෂ නායක අතේ. එහෙමනම් එදා ජනාධිපතිට ඒ තනතුරු වලට පත් කරන්න තිබූ බලය කාටද දීලා තියෙන්නේ? දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරන මන්ත්‍රීවරු දෙන්නෙක්ට. ඒක සාධාරණද? අවසානයේ මොකද වුණේ? විපක්ෂ නායක වුණා ආර් සම්බන්ධන් මහතා. ඔහු එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානයේ දේශපාලන හස්තයේ නායකයා. රන් වික්‍රමසිංහ මහතාගේ ආකල්පය අපි දන්නවා. ඔවුන් දෙදෙනා තමයි මේ සියලු වැදගත් අනතුරු ස්වාධීන කොමිසම් වලට පත් කළේ. ඒ කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පවරා දුන්නා තිරුකුණාමලයේ නියෝජනය කරන සම්බන්ධන් මහතාට සහ කොළඹ නියෝජනය කරන රනිල් මහතාට. ඒක සාධාරණද? ව්‍යවස්ථාපාවේ ඉන්නවා ජනතාවට වග කියන්නේ නැති පාර්ලිමේන්තුවට වග කියන්නේ නැති සිවිල් පුද්ගලයෝ ඔවුන් NGO වල ඉන්න වෙන්න පුළුවන් ඒක සාධාරණද ඔවුන් දෙදෙනා පත් කළ මැතිවරණ කොමිසමේ ඉන්න හූල් කියන පුද්ගලයා මොනතරම් පක්ෂාග්‍රාහී වැඩ කළාද මොනතරම් දූෂිතද රටේ ජනාධිපතිට එන අවුරුද්දේ ඔක්තෝබර් මාසේ වෙනකන් ඒ වගේ කෙනෙක්වත් අස්කර ගන්න බෑ ඒක සාධාරණද ඔවුන් පත් කළ පොලිස්
කොමිසමේ
ආරක්ෂාවගෙන බැලුවද තව එක විනාඩියක් දෙන්න සභාපතිතුමනි 20 වෙනි අපට අවශ්‍ය වන්නේ 60 ලක්ෂයක් ඡන්දය දුන්න ජනාධිපතිට ඒ බලය දෙන්න ඒ ජනතා පරමාධිපත්‍ය ස්වාධිත කිරීමක් එයට ගරු කිරීමක් එවැගේම මෙවර 20 වෙනි සංශෝධනයේ සමාගම් විගණනය කිරීමවත් කර ඇතයි කියා අබුද චෝදනාවක් නගනවා ඒක වැරදි 19 පළමු විගණාති පරවයා යටතට සමාගම් යන වචන තිබෙන්නේ නැහැ සමාගම් කියන්නේ මෙතින් 150කට වඩා රජයේ කොටස් තියෙන සමාගම් ඒ සමාගම් විගණනය කරන කෙනා තෝරන්නේ ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ කෙසේ නමුත් ඒ සමාගම් ඒ පාලන සමාගම් පේරන් කම්පැනි සමග ඒකපද ගිණුමක් සම්පාදනය කළ යුතුයි ඒක එදා සිටම විගණනය කළේ විගණාතිපතිවරයා ඒක නීතියක් නැති වුණාට ගිනුම් ප්‍රමිතියන් අනුව විගණාධිපතිවරයාක විගණනය කළා උදාහරණයක් ලෙස ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලිමිටඩ් විගණනය කළේ
සමාගම
ඒක මව් සමාගම ලංකා විදුලි බණ්ඩාර එහෙමනම් මේ මගේ වාර්තාව සභාගත කරන්න කියලා මම හිතා කාරණා ඉල්ලා සිටිනවා